නිරන්තරයෙන් ශ්‍රී ලාංකිකයන් ජාත්‍යන්තරය තුළ දක්වන දස්කම්, ඒ වගේම ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ නම ගෙන යන්නට දායකත්වය ලබා දුන්නු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු අපි SBS ගුවන් විදුලියෙන් කතා බහ කරනවා. අදත් අපි සූදානම් වන්නේ එවැනි කටයුත්තකට මුල පුරන්නට. ශ්‍රී ලංකාවේ ඔබ දන්නා අඳුරන කෙනෙක් ඩොන් ෂර්මන්, ඔහුට පසුගියදා හැකියාව ලැබුණා මේ The Top 10 chefs.com කියන වෙබ් අඩවියෙන් සිදු කරන ලද වර්ගීකරණයක, ජාත්‍යන්තර වර්ගීකරණයක 7 වෙනි ස්ථානයට පත්වන්නට. ඉංග්‍රීසියෙන් ඔවුන් මේ වර්ගීකරණය නම් කොට තිබුණේ highly controversial ranking of top 10 chefs in world for 2017 යනුවෙන්, ලොව මතභේදාත්මක සුපවේදීන් 10 දෙනෙක් ඔවුන් විසින් නම් කරනු ලැබුවා. මේ 10 දෙනාගේ අතරට 7 වෙනි ස්ථානයට පත්වන්නට ඩොන් ෂර්මන් හට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම මේ වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ සිටින්නේ ලොව සුපිරි සුපවේදියෙක් වන ගෝඩන් රැම්සි. මේ ආකාරයෙන් මෙවැනි ජාත්‍යන්තර වර්ගීකරණයකට ඇතුළත් වීම ශ්‍රී ලාංකිකයෙක් විදියට ඉතාමත් සුවිශේෂී කාරණයක්. මේ නිසා අද මේ කාරණය මුල් කොටගෙන අපි ඩොන් ෂර්මන් සමගින් කතා බහ කරන්නට සූදානම්. ෂර්මන්, අපි පළමුවෙන්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබ.
ආයුබෝවන් සංජය.
ෂර්මන්, විශේෂයෙන්ම දැනගන්නට කැමති, විශේෂයෙන්ම ඔබගේ සංගීත දිවිය තුළ ඔබ සුපවේදියෙක් වශයෙන් මේ ආකාරයෙන් මේ ජාත්‍යන්තර වර්ගීකරණයට මේ ලොව මතභේදාත්මක සුපවේදීන් 10 දෙනා අතරට ඇතුළත් වීම කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද, මේ පිළිබඳ ඔබගේ අදහස් අපි දැනගන්නට කැමති පළමුවෙන්ම.
ඔව් සංජය, මුලින්ම මේක දැනගත්තේ මට ලැබුණු ඊමේල් පණිවිඩයකින්. ඉතින් ඒ වෙබ්සයිට් එක මට කිව්වා මෙහෙම ආව සිලෙක්ට් කරලා තියෙනවා, ඒ ලින්ක් එක තියෙනවා, මට ගිහිල්ලා බලන්න කියලා. ඉතින් එතනදී මම දැක්කා මේ ලෝකේ සුපිරි සුපවේදීන් නැත්නම් හොඳම සුපවේදීන් නෙමෙයි, ඔබ ඉස්සලා නම් කරුවා වගේ මතභේදාත්මක සුපවේදීන්ගේ වර්ගීකරණයක් තමයි තිබුණේ. එතනදී ඉතින් මගේ හැකියාවන් මගේ වෙනස් ආකාරයේ ඉදිරිපත් කිරීම තමයි ඔවුන් ගණනයට ලක් කරලා තියෙන්නේ. ඒ වගේම මම ඒ වෙබ් අඩවියෙන් නැවතත් ප්‍රශ්න කරලා ඇහුවා මේක තොරතුරු හොයාගත්තේ මාව වර්ගීකරණයට යොමු වෙන්නට හේතු වුණේ මොනවද කියලා. එතකොට ඔවුන් මට දැක්කපු අදහස් සහ තොරතුරු තමයි විශේෂයෙන්ම මේ නොයෙකුත් වෙබ් අඩවි හරහා, විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි ෆේස්බුක්, ට්විටර් වගේ වෙබ් අඩවලින් කරපු සමීක්ෂණ සහ ඇගේම් වලින් තොරතුරු ලබාගෙන ඒ වර්ගීකරණයට මාව එකතු කරේ කියලා. ඉතින් මේක මං හිතනවා විශේෂයෙන්ම ලෝකයේ අනිත් සුපිරි සුපවේදීන් නැත්තම් ඒ මතභේදයට තුරු දෙන අනිත් මේ වර්ගීකරණය ඉන්න සුපවේදීන් එක්ක වර්ගීකරණයකට එකතු වෙන්නට ලැබීම විශේෂ ගෞරවයක්, විශේෂ අවස්ථාවක් කියලා. ඉතින් ඒක හරහා මට මේ වෙනකොට නොයෙකුත් අවස්ථා උදා වෙමින් සහ නොයෙකුත් වර්ගීකරණ වලට අරුම් ලැබෙමින් සහ නොයෙකුත් දෙනාගේ උනන්දුවට නැත්තම් විමසීමට ලක් වෙමින් තියෙනවා කියලා මං හිතනවා මේ අවස්ථාව වෙනකොට.
ෂර්මන්, විශේෂයෙන්ම දැන් මේ සංගීත ශිල්පියෙක් සහ සුපවේදය කියන කාරණා දෙක එකට එක්කාසු කිරීම තරමක අපිට නුහුරු නුපුරුදු කාරණයක්. ඔබ සංගීතවේදියෙක් විදියට මේ සුපවේදය, එහෙමත් නැත්නම් මේ සුපර් ශාස්ත්‍රය කියන කාරණය සංගීතයට මුසු කරගන්නට ඔබගේ අවධානය යොමු වුණේ කොහොමද? කොහොමද මේ අදහස ආවේ?
විශේෂයෙන් කියනවා නම් මං කුඩා කාලේ ඉඳලා සංගීතයට ගොඩක් කැමතියි. ඉතින් ලංකාවේ හැටියට සංගීතයේ නිකන් උදෙක් මහදෑරුවට ගායකෙක් පමණක් වීමෙන් ස්ථාවරත්වයක් ලැබෙනවද නැත්නම් ඒ ජනප්‍රියත්වය කාලයකට පමණයි තියෙන්නේ, මොනවා හරි වෘත්තිමය මට්ටමක් එහෙමත් නැත්නම් ක්ෂේත්‍රයක් ඉගෙන ගන්නට තමයි අපි ඉස්කෝලේ කාලේ අපිව වැඩිපුරම යොමු කරේ. ඒ නිසාම මම සංගීත තිබිච්ච ලැදියාවත් එක්ක මම පාසල් තුරේ වාදක කණ්ඩායමේ, ඒ වගේම පාසලෙන් අයින් වෙලා මම්ම පිහිටගත්ත අපේ අලු කීප දෙනෙක් එකතු වෙලා පිහිටගත් සංගීත කණ්ඩායමක් එක්ක මම ඉදිරියට යන අතරතුරේ විශේෂයෙන් අපස සාමාන්‍ය පෙළ කරලා ඉන්න අතරතුරේ ඒ ප්‍රතිඵල එනකන් ඉන්න අතරතුරේ මගේ ඥාති මාම කෙනෙක්ගේ කේටරින් එක නැත්තම් මේ ආහාර පාන නිර්මාණය කරන ස්ථානයක මම වැඩට ගියා. එතනදී මට හිතුණා මේ ආහාර නිර්මාණය කොතරම් චමත්කාර ජනක නිර්මාණාත්මක දෙයක්ද කියලා. ඒක නිසාම මම ඒකට කැමැත්තක් දැක්වුවා. ඊට පස්සේ මගේ උසස් පෙළ හදාරලා ඉදිරියට යනකොට මගේ ඒ මාමා නැත්නම් ඒ අංකල් කිව්වා මේක ඉතාමත්ම අපූර්ව ක්ෂේත්‍රයක්, ඔයා මේ ගැන තව වැඩිදුර අධ්‍යයනය කරන්න කියලා. ඔහු මාව යොමු කරා ලංකා හෝටල් පාසලට. ඉතින් ලංකා හෝටල් පාසලෙන් පස්සේ මම ලංකා ඔබරෝයි හෝටලේ වැඩ කරන්න ගියා සූපවේදික හැටියට, පුහුණු සූපවේදික හැටියට. ඊට පස්සේ එතනින් මම ශ්‍රී ලංකා නෑලයින්ස්, ඒ කාලේ අපි කිව්වේ එයාලංකා කේටරින්, ඒ ආයතනෙට ගියා. ඒ ආයතනේ මම අවුරුදු 10ක් හිටියා. ආයතනේ වැඩ කරන අතරතුරේදී මට ලැබුණා විශේෂයෙන්ම අඩු මිලට ගුවන් ටිකට්පත්, ඒකේ බෙනිෆිට් එකක් හැටියට. ඊට පස්සේ මම ලෝකේ පුරා සැරිසරලා සංචාරය කරන්නට ගියා. ඒ අතරතුර මගේ සංගීත කටයුතු දියුණු වෙලා මම ගැලක්සිස් වාදක මණ්ඩලයේ නිත්‍ය ගායන ශිල්පියෙක් හැටියට හිටියා. එතකොට මගේ මේ ආකාර දෙකම ඉදිරියට යනකොට මට හිතුණා මම සුපවේදියෙකු, එහෙමත් නැත්නම් ගායකයෙකු හැටියට දෙකම ඉදිරියට යන අතරතුරේ මට හිතුණා මම මේ දෙකම ඉදිරියට මුසු කර යුතුයි කියලා. මම කුකරි සොන් එකක් කරා. ඒ කියන්නේ මම ඒ කාලේ ගීත නිර්මාණයට උනන්දුවක් දැක්කොත්, ඉතින් මම හිතුවා ඇයි මම රෙසිපීස් නිර්මාණය කරනවා වගේ මට සින්දුවකුත් රෙසිපි එකකින් කරන්න බැරි කියලා. ඊට පස්සේ මම කරේ රෙසිපි එකක් ලිව්වා ගීතයක් ලියන ආකාරයට. ඊට පස්සේ මම ඒකට මෙලඩි එකක් නිර්මාණය කරලා කුකරි සොන් එකක් කරා. ඒකේ ප්‍රථම අදියර තමයි චිකන් ෆ්‍රයිඩ් රයිස් කියන සොන් එක. ඊට පස්සේ මම අයිස්ක්‍රීම් කොත්තු කියලා තව සින්දුවක් කරා. ඊට පස්සේ ඒ ගමන දිගටම ගියා. මගේ ගීත නිර්මාණය වුණා. මම සූපේදී කටයුතු වලින් ඉදිරියට ගියා. ඊට පස්සේ මම කුකරි ඩෙමොන්ස්ට්‍රේෂන්ස් කරා. ඊට පස්සේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් වල කුකරි ප්‍රසන්ටේෂන් කරා. ඉතින් මේ අතරතුරේදී මිනිස්සුන් මාව වෙනස් ආකාරයක සූපවේදියෙක්, නැත්තම් බොහොම සැහැල්ලු ආකාරයට විනෝදාත්මකව ඉදිරිපත් කරන සූපවේදියෙකු හැටියට පිළිගත්තා.
ෂර්මන් විශේෂයෙන්ම දැන් මේ ලංකාව තුල සංගීත වේදියෙක් වශයෙන්, එහෙමත් නැත්නම් සංගීත ශිල්පියෙක් වශයෙන් ඉදිරියට යාම ඔබ කිව්වා වගේ අභියෝගාත්මක, ඒ වගේම අසීරු කාරණයක්. විශේෂයෙන්ම ජනතාව අතරට යෑම, ජනතාව අතරට ගිහිල්ලා රඳා පැවැත්ම තවත් අභියෝගාත්මක කාරණයක්. දැන් අපි ලංකාවේ ප්‍රේක්ෂකින්, ලංකාවේ සංගීත ලෝලින් මේ සිංගින් චෙෆ් කියන සංකල්පය, එහෙමත් නැත්නම් මේ සංගීතය සමගින් සුපර්වේදය මිශ්‍ර කරගනිමින් කරන ඉදිරිපත් කිරීම අපි මීට ඉස්සෙල්ල ලංකාවේ අපිට නුහුරු නුපුරුදු කාරණයක්. මේ කාරණය, මේ අවදානම බාරගත්තේ කොහොමද ඔබ? මේ අවදානමට අවතීර්ණුනේ කොහොමද ඔබ, සංගීත ශිල්පියෙක් විදියටත් සුපර්වේදියෙක් විදියටත්?
ඕකී, තාමත් මේ අපූරු ප්‍රශ්නයක් සංජය. මොකද මම අවදානම් වලට සහ මේ ඔය අමුතු දේවල් වලට ගොඩාක් කැමති පුද්ගලෙක්. ඒ නිසාම තමයි මම ගායන ක්ෂේත්‍රයේ මුලින්ම ශ්‍රී ලාංකීය ගීතයට, එහෙමත් නැත්නම් සිංහල ගීතයට රැප් මුසු කරපු ගායකෙක් හැටියට ඒ කාලේ අවධානයට යොමු වුණේ. මගේ ප්‍රථම ගීතය වෙන වස්තුස් යන්නට, එහෙමත් නැත්නම් රන්ලිය කියන ගීතයට මම මගේම නිර්මාණයක් හැටියට රැප් එකතු කළා. එතකොට ඒ කාලේ හරි නුපුරුදු දෙයක් වුණා. මේ බටහිර ක්ෂේත්‍රය නම් ඒක බොහොම ජනප්‍රිය වෙලා තිබුණා. ශ්‍රී ලාංකීය සංගීතය නැත්තම් සිංහල සින්දු වලට රැප් එකතු කිරීම අලුත් දෙයක් වුණා. ඊට පස්සේ වෙනත් ගායකයන්ගේ ගීත රැප් කරන්න ගත්තා. ඒවට මට ආරාධනා ලැබෙන්න ආවා මේ බොහෝ වෙලාවට රැප් එකතු කරන්න, එමත් නැත්තම් රැප් පාට් එක සිං කරන්න කියලා. ඉතින් ඒ විදිහට සංගීතය එකතු කරන අතරතුරේදීම මට හිතුනේ මේ සූපවේදයටත් මේ දෙක එකතු කරන්න ඕනේ කියලා. කිසිම මම මේ චැලෙන්ජස් වලට, එහෙමත් නැත්නම් වෙනස් දේවල් වලට අත්දැක බැලීම වලට තිබිච්ච රුචිකත්වය නිසාම තමයි මම මේ දෙක කරේ. ඉතින් ඒ නිසාම තමයි මට ඒකේ ප්‍රතිඵලත් ලැබුණේ. ඒ සියලු ප්‍රතිඵල ලැබිලා තියෙද්දී මම තවත් ලොකු චැලෙන්ජ් එකක් ගත්තා. ඒ තමයි ජනප්‍රියත්වය සහ ජනතා කැමැත්ත සහ මගේ සාර්ථකත්වය හොඳින්ම පීක් එකේ, එහෙමත් නැත්නම් උච්ච ස්ථානයේ තිබිච්ච කාලයේදී මම ශ්‍රී ලංකාවේ බැහැරව මේ ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ මීට අවුරුදු 3කට ඉහතදී.
අවසන් වශයෙන් ෂර්මන්, අපි දැනගන්නට කැමති මේ වන විට ඔබ ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. කොහොමද ඔබගේ සංගීත දිවියේ කටයුතු සහ මේ සුපර්වේදියෙක් විදියට ඔබගේ අනාගත කටයුතු සැලසුම්න්නේ? අපි ඒ පිළිබඳව තොරතුරුත් අවසන් වශයෙන් දැනගන්නට කැමති.
ඔව්, විශේෂයෙන්ම මම මේ රටට ආවෙත් මගේ ශ්‍රී ලාංකීය ගමනේ මද විරාමයකට ඉඩ තියලා මට ජාත්‍යන්තර මට්ටමේ, එහෙමත් නැත්නම් ලෝකවාසී ජනතාවට මගේ ඉදිරිපත් කිරීම යොමු කරන්න නිසාමයි. ඉතින් ඒකත් මම ගත්ත තවත් අභියෝගයක්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සියලු ජනප්‍රියත්වය, සියලු ජනතා කැමැත්ත මදකට විරාමයකට කියලා මේ පැත්තට ආපුවම මට තේරුණා ඔස්ට්‍රේලියාව කියන්නේ බහුවාර්ගික ජනතාව ජීවත් වෙන රටක්. එතන හැම ජනතා කොට්ටාසයක්ම නියෝජනය වෙන ජනකොටස් ඉන්නවා. ඉතින් ඒ ජනකොටසේ රුචිකත්වය, විවිධත්වය, භාෂාවන්, හුරු පුරුදු එකිනෙකට වෙනස්. නමුත් මේ සියලු දෙනාම සහජීවනයෙන් ජීවත් වෙනවා වගේම ඔවුන්ගේ රසඥතාවයත් යම් මට්ටමකට සමාන කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මගේ ගීත, විශේෂයෙන්ම චිකන් ෆ්‍රයිඩ් රයිස් වගේම අයිස්ක්‍රීම් කොත්තු වැනි ගීත මම දැන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන්න දැන් මම තව නොබෝ දිනකින් ඒ සඳහා මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර මගේ වෙබ්සයිට් එක මම ඩෙවලොප් කරලා තියෙනවා. ඉතින් මගේ බලාපොරොත්තු සංඛ්‍ය ඇත්තෙන්ම මගේ පුනරාගමන එමත් නැත්නම් ජාත්‍යන්තර සලකුණ ඉදිරිපත් කරන්න ඔස්ට්‍රේලියාව හරහා ලෝකෙට. ඉතින් මම විශ්වාස කරනවා මගේ ඉදිරිපත් කිරීමේ හැකියාව සහ මගේ අභියෝග බාරගැනීමේ ආසාව නිසාවෙන්ම මට ඒ ජයග්‍රහණ කිරීමට හැකියාව තියෙනවා සහ මං ඒ බලාපොරොත්තු වෙන ඉලක්කය මගේ දැක්ම කරා මට යන්නට හැකියාව ලැබෙනවා කියලා මම විශ්වාස කරගෙන ඉන්නවා.
ශ්‍රමණ බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ කතා බහට එක්ුණාට. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබගේ අනාගත ඉලක්ක සපුරා ගන්නට ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවා කියලා. බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ කතා බහට එක්ුණාට.
බොහොම ස්තුතියි සංජය මට අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි.
ගෙන පොතු ගලවලා හොඳට හෝදලා පෙති කපනවා සුදුලූනු පොඩියට කපා මම රෙඩි කරා මෙතන තියනවා පෑන් එක ලිප උඩ තියා තෙල් ටික දමා ලිප ඔන් කරා චිකන් ෆ්‍රයිඩ් රයිස් හදමුකෝ දැන් චිකන් ෆ්‍රයිඩ් රයිස් හදමුකෝ දැන් Make a special fried rice ekak chicken fried rice hadamuko den chicken fried rice hadamuko den make a special fried rice dil hondatama rap vela me kalamana mama ekkala තව හොඳට මං mix කරා හොඳට බැදෙනවා සුවඳ හමනවා chicken ගෙන කටු වෙන් කරා පිරිසිදු කරා මෙතන තියනවා ගම්බිරිස් ලුණු එක් කරා රස වැඩි කරා තෙලට add කරා chicken fried rice හදමුකෝ දැන් chicken fried rice හදමුකෝ දැන් Make a special fried rice ekak chicken fried rice hadamuko den chicken fried rice hadamuko den make a special fried rice gali mirisut ekkala sara onana thawa wedi kara soya sauce ekkala chutney chuttakut mama add kara යාගත් බස්මති බත් මංගෙනවා දැන් එක් කරා කොටු කපා ගත්තක් කලි ඇයි රට කජු වියලි මිදි දමා සෝය සෝස්තව එක් කලා ලූනු කොල් අරං මම සැරසුවා චිකන් ෆ්‍රයිඩ් රයිස් හදමුකෝ දැන් චිකන් ෆ්‍රයිඩ් රයිස් හදමුකෝ දැන් Make a special fried rice ekak chicken fried rice hadamuko den chicken fried rice hadamuko den make a special fried rice ekak aha siyalu de den mix kara rasa check kara lunu add kara dehi ambul tika kuttama tava mix kara den marudama Chicken rice for balamu the den Chicken rice for balamu the den Make a surprise rice ekak Chicken rice for balamu the den Chicken rice for balamu the den Make a surprise rice ekak Yum yum Aha uh-huh.